ஒன்றபில் வாசுதேவ நாணயக்கார்.
அது அப்பே சங்கவேக பலகரண்ட மேலமனு அவஸ்தாவகன ஸ்துதி. மாமே சங்கவேக பலகரண்ணே மகே பக்ஷே ஓ பிரஜாதந்திரவாதி வாமாசிக பெருமுன வேணுவேனுத் அப்பே சமாஜவாதி ஜனதா பெருமுனே பக்ஷ கீபேக எகத்துவ வேணுவேனு நேத்துவ மே பக்ஷ கீபேக எகத்துவ சமாஜவாதி ஜனதா பெருமுன பீகீமட்ட மூலிக உனே விஜயகுமார் துங்க சகோதரிய எத்துமா சமக அப்பே சாலிந்த திசாநாயக்க மந்திரித்துமா ஏ வெண்வென் தரு உற்சாக ஏ வெண்வென் கருப்பு கெப்பகிரியும் அப்படி மதக்குவேன்னும் மே பக்ஷ பக்ஷ அத்தரே எகத்துவ கதன் லேசி வேணேனே முக் விஜயகுமார் துங்கே அங்கே எவிலே நாயகத்தே ஏட பிஹிட்ட உண அப்பே ஸ்டாலிந்த திசாநாயக மந்திரித்துமா அபராஜித்தவர் விசுபாஸ் வசராக் மந்திரிவரையாட்டியது ஜனதா தோராபத் கரகாண்ட ஏதுன ஏ அசாமானிய வார்த்தாவா இபந்து தத்வேக்கிங் எதுமாட்ட தமன்கே தேசபாலன ஜீவித்தே இத்தியாச சலுக்குனு கரான்ட ஹக்கிவுனே எதுமாட்ட திபுனு ஜனப்பிரியத்திய நிசாமாய் ஏ லாப ஜனப்பிரியத்திய அக்னமே கெம்புரு லெச ஜனதாவகே ஜீவித்தத்தக்க பெந்துனு ஓகே சேவாவன்னா மேவர நிசா அதிவு ஜனப்பிரியத்தியா ஓகே லமாக்கால இக்மவென்னவா சமகம ஓ கெரளிகாரித்வேட ஆகர்ஷணேவு சரித்தியா நமுத் இதா நொபோ கலகின் ஏ கெரளிகாரித்வேதி நிஸ்சாரபாவய தேரும் கனிமின் ஓ ஜனதாவாதி தேசபாலன பிரவாஹேட்ட எகத்தூனா ஜனதாவாதி தேசபாலன தாராவ நமின் அப்படி நம் கரான்னே யுஎன்பி விரோதி பிரபல தேசபாலன தாராவ எதா சகஸ்வி திபுனே ஸ்ரீலங்கா அந்தாஸ் பக்ஷவசிங் ஏ அணுவ எத்துமா ஏ பக்ஷேட்ட சம்பந்த வேணவா நமுத் எத்துமா நித்தரம வம்மியூரே கமன் கருப்பு புத்கலே கொத்தன குமன பெருமுனக ஹிட்டியாத் குமன தேசபாலன எகத்துவகட சம்பந்த உனாத் எத்துமாக வாமான்சிகவாதி கத்திய ஹமதிஸ்தேம கேப்பிப்பேனு காரணியாக மே வாமான்சிகவாதி கத்திய கியான்னே மெதமாவத்தே தேசபாலனின் வமட்ட பரவ கமன் கிரியமட்ட எத்துமாட திபுனு ஓமனாவ அப்பி ஹமவிட்டம தெக்கா ஏ வடாத் ஹொந்திம் பிரதர்ஷனே உனே ஸ்ரீலங்கான் தாஸ் பக்ஷாத்துடே தக்ஷிணாசிக பிரவணதாவியாக் இஸ்மத்வி பிரபலத்வக் லபன விழாவே விஜயகுமார் துங்கன் சமக எக்வி எதா மகாஜன பக்ஷே கொண்டு நகிமட்ட அலுத் பலவேகியாக் அலுத் தேசபாலன சங்கடக்கியாக் மேரட்டியே தேசபாலன பூமியட்ட கெனேமட்ட விஜய சமக சாலிந்த அப்பே மந்திரித்துமா எதா தாயக்கோனா இலங்கட்ட ஜவிபே விசேன் விஜய காத்தனே கிரிமத் சமக அத்தடம் மேராட்டி இத்தியாசே சிதுவி இம்மலுக்கு வெனசா குணா விஜயகே அபாவேன் பசு வியாக்கூல அத்தியா கத்தியுனா வாமான்சிக பலவேகியா குட்நகிமட்டசா வாமான்சிக எக்ஸத் பெருமுனக் குட்நகிமட்ட உதரு பிரயத்ன சார்த்தகவ இதிரியட்ட யாமர் திபு அவகாச வலக்கி கோஸ் நவத நவ பிலகஸ்மாக் மேரட்டியை அத்தி வேண்ட படங்கத்தா ஏ பிலகஸ்மத்துள்ள நவதாத் அப்பே ஸ்டாலிந்தான் பல பிரகட்சியிலி தாராவட்ட ஆயத்தியமின் கிரியாத்மக உனா ஏ உகே தேசபாலன ஜீவித்த பிலிபந்த கத்தாவ கெட்டியன் இதிரிபத்கல ஹகி ஆகாரிய ஓ தேசிய அத்துவே பிலிபந்தவ திபுனே அப்பிரமான கக்குவா தேசிய அத்துவே நிகம்ம பிற கல திபுனு அப்பகே அவத்தும் பவத்தும் மா அப்பகே ஹக்கியாவன் கரா ஆபசுயாம நெவி தேசிய அத்திய இதிரியட்டயாம அக்கட்டியட்ட ஓ சங்கல்பனே கலா ஏ தமை அப்பே பெரணி வி ප්‍රභේදයන් අරගෙන ඒ ප්‍රභේදයන් දියුණු කරමින් ඒ අපේ පැරණි වී ප්‍රභේදයන්ගේ අස්වනු වැඩි කරමින් ඉදිරියට යා හැකි මාවත් සොයමින් ඔහු දේශීයත්වයට නව අර්ථයක් සපයා දුන්නා. ඒ වී වගාව පිළිබඳව පමණක් නෙමෙයි, ඒ වගේම අපේ රටේ ග්‍රැෆයිට් වලින් නැත්නම් මේ මිනිරංග වලින් නිෂ්පාදනය කළ හැකි ඉතා වටිනා අගය එකතු කළ හැකි ද්‍රව්‍යක වූ ග්‍රැෆීන් නිෂ්පාදනය කිරීම සඳහා ඔහු විශාල මෙහෙවරක් ඉටු කළා. ඒ පිළිබඳව විද්‍යාත්මක දැනුමකුත් ඔහුට තිබුණා. ඔහුගේ විද්‍යාත්මක දැනුම ඔහු පොල් පර්යේෂණ වලට එකතු කරා, වී ගොවිතැන්ට එකතු කරා, ඒ වගේම කර්මාන්ත වලටත් ඔහුගේ දැනුම එකතු කරා. ඔහුගේ නිරන්තරයෙන්ම අලුත් දැනුම සොයා යන ගතිය මේ විද්‍යාත්මක අර්ථයනුත් සමාජ විද්‍යාත්මක අර්ථයනුත් ඔහු නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වුණා. හැම දෙයකම වැඩි යහපතක් ඇති කිරීමේ අර්ථය වුණේ වැඩි යහපතක් ජනතාවට ලබා දීමේ අරමුණ ඇතුවයි. ජනතාවට වැඩි යහපතක් ලබා නොදෙන පර්යේෂණ ගැන ඔහු උනන්දු වුණේ නැහැ. මේ ඔහු කිව්ව හැටියට මට පෞද්ගලිකව මම ඔහු එක් කරගෙන ගියා අපේ යහලියකොඩ කොළොන්න ප්‍රදේශවලට මේ ශ්‍රී ක්‍රමය ගැන අපේ ගොවියන්ට හඳුන්වා දෙන්නත් ඔවුන්ව දැනුවත් කරන්නත්. ඒ අනේන විටදී අපි ඉතාමත්ම කුළුපග මිත්‍රත්වයකට පත් වුණා. ඔහු කිව්වා මේ ශ්‍රී ක්‍රමයෙන් වැඩි අස්වනු ලබාගත හැකි ක්‍රමය මේ රසායනික ද්‍රව්‍ය මත යැපෙන්නේ නැතුව, ඒ වගේම මේ ආනයනය කරන බීජ මත යැපෙන්නේ නැතුව අපට ගිය හැකි විශාල දුර ප්‍රමාණයක් තිබුණත් ඔහු කිව්වා ප්‍රධාන නිලධාරීන් නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටින මේ කාර්ය දිගට ගෙනයන්ට හෝ ප්‍රචලිත කරන්නට අවකාශයක් ලැබුණේ නැති බව ඔහු නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට කටයුතු කරමින් හිටියා. ඊළඟට මම මෙතෙන්දී මතක් කළ යුතු 1988 ජනතා විමුක්ති පෙරමුණ දියත් කරපු භීෂණයත් ඊට පිළිතුරු වශයෙන් රජය දියත් කළ භීෂණයත් මේ දෙක අතරට මැදි වූ අපි බොහෝ දෙනෙක් හිටියා. මේ භීෂණයේ තර්ජනයට මුහුණ දුන්නු අපේ බොහෝ දෙනා යම් යම් තැන්වල කඳවුරු බැඳගෙන අපේ පුද්ගලයන්ගේ සාමූහික ආරක්ෂාව සපයා ගත්තා. මට මතකයි දේවසරණ භූමියේ ඉබගමුවේ අපේ මේ අද අපේ කථානායකයා ශාලින් දිසානායක ඉතා හොඳ අවිපුහුණුවක් හා ඒ පිළිබඳ හැකියාවක් දැනුමක් ඇති කෙනෙක් නිසා එදා එතන සමූහගත වී සිටි විශාල පිරිසකට ආරක්ෂාව සපයමින් ඔහු ඒකට නායකත්වය දුන්න ආකාරය ඒ හැම දෙනාම හොඳින්ම දන්නා කාරණයක්. නිර්භීතකම අතින් ඒ වගේම ප්‍රතාපවත් පෙනුම අතින් ඔහු ඉතාමත්ම විශාල සලකුණක් බලපෑමක් ජනතාවගේ සිත්වල ඇති කරපු බව අපි දන්නවා. ඔහු බුද්ධිමතෙක් ලෙසත් ඔහුට තිබුණු හැකියාව මම දැක තිබෙනවා. ඉතාම දුෂ්කර ගැඹුරු සිතුවිලි නැත්නම් න්‍යායන් ඉතා සරල භාෂාවෙන් ඉදිරිපත් කිරීමට ඔහුට තිබුණු හැකියාව මා පුදුමයෙන් බලාගෙන හිටියා. නමුත් ඔහුගේ බුද්ධිමත් භාවය, ඔහුගේ විග්‍රහයේ හැකියාව දේශපාලන වශයෙන් ඔහු වාමාංශික කෝණයකින් නිදගෙන නිරන්තරයෙන්ම කිරීමට යෙදුණු බැවින් ඔහුට ඉතාමත්ම වටිනා විග්‍රහයන් දේශපාලන තත්ත්වය ගැන ඉදිරිපත් කරන්නට පුළුවන් වුණු බව මා කියන්න කැමතියි. මම මගේ කරුණ දැක්වීම අවසන් කරන්න යන සභාපතිතුමනි, ඔහු මහා ආදර්ශවත් චරිතයක්. ඔහුගේ පුද්ගල හැකියාවන් බැලුවාම, ඔහුගේ විවිධ දැනුම බුද්ධිය බැලුවාම ඔහුට පුද්ගලික ජීවිතයේ කෙලවරක් නැති ධන සම්පත් එකතු කරමින් කෙලවරක් නැති ඉහළම අඩියකට යන්නට ඔහුට තිබුණු අවකාශය ඔහු පැත්තක තබලා ඔහු රටේ යහපත වෙනුවෙනුත් ජනතාවගේ යහපත වෙනුවෙනුත් මේ රටේ මේ ඉටු කරන ලද සේවාවන් මෙහෙවර අද අපි සිහිපත් කරනවා. ඔහුගේ අභාවය අප රටට විශාල පාඩුවක් පමණක් නෙමෙයි අපට සිද්ධ වෙච්ච විශාල කර්මයක් හැටියටයි මම සලකන්නේ. මේ තරම් ඉක්මනින් ඔහු අපෙන් වෙන් වෙයි කියලා හිතුවේ නැහැ. මගේ කල්යාණ මිත්‍රයෙක් බවට ඔහු පත් වුණා. ඒ නිසා මගේ හදවතේ වඩාත් ලොකු කම්පනයක් තියෙනවා ඔහුගේ අභාවය ගැන. මම අවසන් කරනවා ඔහුගේ දාබර බිරිඳ වූ මංජුලා දිසානායක මහත්මියටත්, ඒ දරු දෙදෙනාටත්, ඒ වගේම සියලු ඥාති වර්ගයාටත් ඔහුගේ නායකත්වයෙන් නැගී සිටි සියලුම ජනතාවටත් අපේ සංවේගය ප්‍රකාශ කරමින් මා මේ නියන් වෙන ස්තුතියි.
ඔනරබල් එස්.පී. නාවින්න.
අරු සභාපතිතුමනි, සාරිද දිසානායක මැතිතුමාගේ ශෝකය ප්‍රකාශ කරන මේ අවස්ථාවේ එතුමා වයිඹ ජනතාවගේ ආදරණීය නායකෙක්, ගැමි සුවඳ මුසු නිහතමානී ජනතා නායකෙක් පිළිබඳ ගුණ සමරන මේ මොහොතේ ආදරණීය බිරිඳ මංජුලා දිසානායක මැතිනිය, දියණිය ලාවන්‍යා සහ පුතු සහන්දි ලිදුව, වයිඹ පළාතේ කළගුණ දන්නා ජනතාවගේ හදිසි ශෝකය පුදකරන්ට මා මේ අවස්ථාවේදී කැමැති. 80 දශකයේ සිට ක්‍රියාශීලී තරුණ දේශපාලනයක විදිහට වාමාංශික පිළ නියෝජනය කරමින් වයිඹ පළාත් සභාවට පිවිසි සාලින්ද දිසානායක තරුණයා පසු 1994 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසුණා. එතැන් පටන් පසුගිය වසර 25ක් පුරාවට අපරාජිත දේශපාලන නායකයෙක් විදිහට එතුමා කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණය, මහවැලි ගංගාධාර හා රජරට සංවර්ධන, සමෘද්ධි, වාරිමාර්ග යන අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍ය දුරේ ධර්මින්ද, පොල් සංවර්ධන, දේශීය වෛද්‍ය ජාතික ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, අපනයන කෘෂිකර්ම අමාත්‍ය දුරේ ධර්මින්ද, වයඹ පළාතේ පමණක් නොව මුළු රටේම මහජනතාවට වෙනුවෙන් අගනා සේවයක් සිදු කළා. පසුගිය කාල සීමාව තුළ ඒකාබද්ධ විපක්ෂීය පිළ නියෝජනය කරමින් එතුමා මියානතුරුම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමග විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ භූමිකාව සිදු කරමින් ජනතාවගේ පැත්තේ හිට ගනිමින් විශාල ජනතා මෙහෙවරක් සිදු කළා. ලෝක කම්කරු දිනය සමරමයි පළවෙනිදා දවසක වයිම පළාතේ පොලිපිතිකම සුන්දර ගම්මානයේ දිවංගත විදුහල්පති ඩී.බී. දිසානායක මැතිතුමාගේ සහ පාඨශාලාචාරිණී තෙන්නකෝ මැතිනියගේ එකම පුත්‍රයා ලෙස උපත ලැබූ සාලින්ද දිසානායක, කුරුණෑගල මලිදේව සහ මානුවර තෘප්ත මානුවර කිංසුඩ් විද්‍යාලයේ ඉගෙනම ලැබූ කාලයේ දක්ෂ ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩකයෙකු වුණා. ක්‍රීඩාවට පමණක් නොව ඉගෙනුමට දක්ෂ බව පෙන්වමින් සාලින්ද තරුණයා මොරටුව විශ්වවිද්‍යාලයේ පිට වුණේ රසායනික විද්‍යාව පිළිබඳ උපාධාරියෙකු විදිහටයි. තරුණ වියේදී ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව තෙල් පිරිපහදුවේ ඉංජිනේරුවරයෙකු ලෙසද එතුමා සේවය කළා. 80 දශකයේ ජල බදු අරගලයට පණපවමින් වයඹ ගොවි ජනතාවගේ මොනරාගල පැවති ඉඩම් අරගලවලදී ඌව ජනතාවගේ අරගලවලට තරුණ සාලින්ද නායකත්වයක් ලබා දුන්නා. මම වයඹ පළාතේ මහාමැති දුරේ දරන කාලයේදී පළාත් සභාවට හා මධ්‍යම රජයේ සම්බන්ධීකරණය කරමින් කටයුතු කරන විට එතුමන් පළාතේ අමාත්‍යවරයෙකු විදිහට මට පුදුමාකාර සහයෝගයක් ලබා දුන්නා. ඒත් එක්කම මෙතුමා තමන්ගේ ආදරණීය බිරිඳ මංජුලා දිසානායක මැතිනිය ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ කරමින් වයඹ පළාත් කාන්තාවන්ගේ හඬ වයඹ පළාත් සභාව තුළ ගෙන යාමට අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. විවගාවේ සාර්ථකම ක්‍රමයක් වන ශ්‍රී වගාව දිවෙනිපුර ව්‍යාප්ත කරමින් වසවිස නැති කෘෂිකර්මාන්තය ගොවියාට හඳුන්වා දෙමින් කළ මෙහෙය ගොවි ජනතාවට අදත් සිහිපත් කරන්නේ බොහොම භක්තියෙන්. මේ තුළින් අප ආසියාවේ හොඳම ගොවියා ලෙස විරුදාවලිය ලැබූ බව අප හැම දෙනාම දන්නා කරුණක්. පොල් සංවර්ධන අමතිවරයා ලෙස දිවයිනපුර පොල් වගාව දියුණු කරන ලැබූ අතර විශේෂ කාරණයක් වශයෙන් චීන රජය හා එක්ව විශේෂ වැඩසටහනක් ලෙස සීත දේශකුණයට ඔරොත්තු දෙන පොල් විශේෂයක් ශ්‍රී ලංකාවට හඳුනා දීමට ගත් උත්සාහය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංගමයේ වසර 15ක් පුරා සභාපති දුරේ ධර්මින් පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්නට මෙතුමාගේ විශේෂ උත්සාහයක් ගත්තා. ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක එතුමා යෙදී සිටියා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ ලහා විශාල වැව් අමුණු සංඛ්‍යාවක් ප්‍රසංස්කරණය කළා. සාරංජි දිසානායක මැතිතුමා දේශීය හෙළවෙදකම ජාත්‍යන්තර ගෙන යාම සඳහා දැඩි වෙහෙසක් ගත්තා. මෙවන් පරිණත නියතමානී දේශපාලන නායකෙක් වයම් පලාතර අහිමිවීම විශාල පාඩුවක්. එතුමන්ගේ පරිණත එතුමාගේ පරිණත හිස්සුන ඒ දේශපා නායකත්වය නැවත වයම් පලාතර වයම පලාතට පිරවීමට සෑහෙන කාලයක් ගතවනු ඇතැයි මාගේ විශ්වාසයයි. මා මිතුරු සාරිද දිසානායක මැතුමන්ට නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ ආදරණීය බිරිඳ මංජුලා දිසානායක මැතිනියටත් රාවන්‍ය දියණියටත් ඒවාගේ සාහලිද පුතා ඇතුළු පවුලේ සියලු ඥාතීන් සියලු දෙනාටමත් මාගේත් වයම ජනතාවගේ සුවකය මින් ප්‍රකාශ කරලා සිටිනවා.
Honorable CP Ratnayaka. Order please, Velukumar. Honorable Velukumar will take the chair.
Honorable CB
Ratnayaka. Deshapalana Kshetraye wagema manussatwaye namayum ඇසුරු කරපු මිත්‍රෙක් මිය යෑම දරාගන්න බැරි කාරණයක් හැටියට දකින්න පුළුවන්. ඒ බැඳීම, එකතු වීම සහ ඇසුර දීර්ඝ කාලීනයි. ඒ වගේම දුකේදී සැපේදී අපි එකට හිටියා. ඒ දෙකට හිටියා වගේම පවුල් අපේ පවුල් දෙකත් ඉතාම ලෙන්ගතුව සුවදශීලීව කටයුතු කරපු ආකාරය පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. මම සාලින්ද දිසානායක නම් වූ මේ යුගපුරුෂයා මට හමුුණේ 1994 මම පාර්ලිමේන්තුවට ආපු දවස. හමුුණාට පස්සේ මාදිවල නිල නිවාසේ හම්බ වෙනකොට මගේ නිවස ඉදිරිපිට තමයි එතුමගේ නිවසත් තිබුණේ. ඒ වගේම ඒ එකතු වීම, ඒ වගේම ඒ හමුවීම, එතුමා මිය යන තෙක්ම අපේ බැඳීම ඒ ආකාරයෙන් පවත්වාගෙන ගියා. විටක ඔහු වෛද්‍යවරයෙක්, විටක ඔහු ගොවි පුතෙක්, විටක ඔහු මහා දේශකයෙක්, ඒ වගේම ඔහු සමාජශීලීත්වය, මිත්‍රත්වය මොන ආකාරයට ගොඩනැගුවද කියලා හිතනවා නම් එක උදාහරණයක් හැටියට කියන්න පුළුවන් වෙයි. හිරියාල ආසනය වාමාංශික ආසනයක් නෙවෙයි. ඒ ධනේශ්වර පන්තියට එකතු එක්සත් ජාතික පක්ෂයෙන් බිඳගෙන වාමාංශික දේශපාලන හිරියාල ආසනයේ ගොඩනගාගත්ත නායකයා හැටියට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම එතුමා ක්‍රීඩා ශාස්ත්‍රයේට, ඒ වගේම එතුමා රංගනයට, ගායනයට අත්වැල් බැඳගත්ත කෙනෙක්. ඒ වගේම පරෝපකාරී සේවයට විශාල දායකත්වයක් ලබා දුන්න කෙනෙක්. සත්කෝරළ ඉපදුනත් ඔහු පාසල් යන අවදී මහනුවර කිංසුඩ් විද්‍යාලයට ඇතුළු වෙනකොටත් මමත් මම මහනුවර විද්‍යාත විද්‍යාලයේ අධ්‍යාපන ලැබු කෙනෙක් හැටියට ඒ වෙලාවේදී අපි හමුුණේ නැහැ. නමුත් ක්‍රීඩා ශාස්ත්‍රයේදී, ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔහු නියැලෙනකොට ඔහුගේ නම අහලා තියෙනවා. එතනින් පටන් ගත්ත සාලින් දිසානායක අරගලවලදී නොපැකිලව මූණ දුන්න කෙනෙක්. අරගලවලදී සහ අයුක්ති අසාධාරණය පිළිබඳ නැගිට්ට කෙනෙක්. ඒ නැගිටිනු මිනිසා කොතෙක් දුරට හිටියද කියලා කිව්වනම් දේශපාලන ශාස්ත්‍රයේ ඒ කලාකාමී හිතයිෂි විජේ කුමාරතුංග යානන් සමග අත්වැල් බැඳගෙන ඒ පක්ෂයත් එක්ක බැඳුණු ඔහු එතනින් පස්සේ පක්ෂය තුල නායකත්වය ගත්ත චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආරක්ෂකයෙක් හැටියට වැඩි දියුණු ලබාගත් පුහුණුවත් එක්ක හිටියා. ඉතින් දේශපාලනය කොච්චර පුදුමාකාරද කියලා කිව්වනම් මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන් වෙයි. අපි අඳුරේ ඉන්නකොට ඉටිපන්දමක් පත්තු කරනවා. හැබැයි ආලෝකේ ආපු ගමන් අපි පළවෙනියෙන් කරන්නේ ඉටිපන්දම නිවන එක. ඒ වගේම මේ කාලවකවානුවේදී එතුමා කරපු කැපවීම, එතුමා කරපු ඒ ශ්‍රේෂ්ඨ උදාරතර කාර්යය තමන්ගේ ජීවිතය ගැන නොතකා අනුන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න ගිය කාල වකවානුවේදී එතුමාගෙන හෙව්වේ නැහැ, බැලුවේ නැහැ. නමුත් ප්‍රතිපත්තිගරුක දේශපාලඥයෙක් හැටියට පෞගේ කාල වකවානුවේදී අපි පරාජයට පත් වුණාට පස්සේ නොසැලී සත්කෝරලේ නැත්තම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අභිමානවත් ලෙස හිටියා. ඒ ගෞරවාන්විත දෙ හිටියා, ජනතාවගේ හිත දිනාගත්ත කෙනෙක් හැටියට. ඒ වගේම තානාන්තර තනතුරු වරදාන වරප්‍රසාදවලට යට වුණේ නැහැ. අභීත සෙන්පතියෙක් හැටියට එතුමා කටයුතු කරා. මේ නියතමානිකමත් එක්ක වගේම උදාරකමත් එක්ක ශ්‍රේෂ්ඨත්වයත් එක්ක ප්‍රෞඩත්වයත් එක්ක එතුමා විශාල ගමනක් යන්න සූදානම් වුණා. එහෙත් ඔහුට නොදෙනිම ඔහුගේ රෝගකාරකය සඳහා නිවැරදි ප්‍රතිකාර ලබා නොගත්ත නිසා සාලින්දයන් අපිට අහිමුණා. එතුමාගේ දේශපාලන ජීවිතයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා 25 වසර සමරන මොහොතකදී අද අපිට ඒ සමරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. නමුත් එතුමාට අද ගුණ කදම්බය අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. සයේ ద్వාර මිනිසා ක්‍රීඩා ශේත්‍රයේදී කටයුතු කරපු ආකාරය දිහා බලනවා නම් මල්ලෝපර ක්‍රීඩාව එහි සභාපති හැටියට කටයුතු කරද්දී ලෝකෙට පදක්කමක් අපිට ගේන්න ඔහු දවේ දුන්න ශක්තිය දුන්න. වෙළගෙදර ක්‍රීඩාංගනයේ අස්සක් මුල්ලක් නැර ඒ ක්‍රිකට් ශේත්‍රය සඳහා විශාල කැපකිරීමෙන් කටයුතු කරා. මොකද මමත් ක්‍රීඩා ඇමතිවරෙක් හැටි ඉන්න කාලේ වෙළගෙදර ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් බවට පරිවර්තනය කිරීම සඳහා විශාල කැපකිරීමක් කරපු ආකාරය. අවසානයේදී වෙළගෙදර ක්‍රීඩාංගනයේදී ඔහුගේ අවසන් ගමන යන්න සිද්ධ වුණා. දෛවෝපගත සිද්ධියක් හැටියටයි දකින්නේ. මේ කාරණේ වගේම එතුමා සත්කෝරලේ විතරක් නෙවෙයි පෞගේ භීෂණ කාලේ මිනිස්සු මරද්දී ඒ මිනිස්සුන්ගේ දේහයන් දණියෙන් උඩට උස්සන්න එපා කියලා තියෙද්දී අරගල තුල ඒ වගේම ඔවුන්ට ශක්තිය දෙන්න මිනිස්සු අතරට ගිහිල්ලා කරේ තියාගෙන අවසන් ගමන යන්න කියලා ඔහුගේ ජනතාවට හයිය දුන්නා. ඒ අම්මාවරුන්ට ඒ පියවරුන්ට හයිය දුන්නා. එනිසා සාලින්ද නම් ඒ යුගපුරුෂයා හොයන්න පටන් ගත්තා. නමුත් අද සත්කෝරලේ ඒ යුගපුරුෂයා නැති නිසා නිහඬ වෙලා තියෙනවා. ඒ නිහඬ වීම ගොඩනගන්න පුළුවන්කමක් තියේද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. එසම් මානව දයාව මානව හිතවාදී සාලින්ද දිසානායක නම් ඒ පාර්ලිමේන්තුව මගේ සගයා අපේ සගයා අද අපිට අහිමි වෙලා. ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අවසානයේදී අපිට කරන්න ශෝක ප්‍රකාශයන් සඳහා දවසක් වෙන් කරලා දීලා ඒ සඳහා කතා කරන්න සූදානම් කරලා තියෙනවා. උත්කල සේවය පිළිබඳව අභිමන් ලබන්නට කළ සේවය පිළිබඳව ගෞරවය ලබන්නට අපිට මේ කතාවෙන් ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ. ඒක මේ විශ්ව ශක්තිය ඔහුට ඒක ලබා දෙයි. නිසා එතුමගේ නිවන් සුව අත්වේවායි කියා ප්‍රාර්ථනා කරන අතරතුරේ මම මගේ පවුලේ ශෝකයත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ශෝකයත් ප්‍රකාශ කරනවා. හිටපු පළාත් සභා මන්ත්‍රීතුමිය සාලින්ද දිසානායක මැතිතුමාගේ ආදරණීය බිරිඳ මංජුලා දිසානායක මැතිණියටත් ඒ දරු දෙන්නටත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් දන්වා යවන ලෙසත් මම ඉල්ලා සිටිමින්. සාලින්ද ඔබත් අපිත් එකට අත්වැල් බැඳගෙන 94 ගොඩනගාගත් ඒ මහා ගොවි පුතා, ඒ මහා වේද මහත්මයා කියලා කිව්වොත් නිවැරදි මහා ක්‍රීඩකයා අපිට ආයේ ඉන්නේ නැහැ. නමුත් ඔහුගේ ගුණ කදම්බය පිළිඳ සනිටුහනක් විතරක් වෙදෙන්න තියන්න පුළුවන්. එතුමාට නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නීඩන ස්තුති.
ඔනරබල් ප්‍රියංකර ජයරත්න.
රුවා මූලාසන රුඩ මන්ත්‍රීතුමනි, මේ අවස්ථාවේ අපි විශේෂයෙන් මම කාදාවත් නොහුතු අවස්ථාවක් ප්‍රතිවංගත ප්‍රමිත්‍ර ශාලින්ද දිසානායක මැතිතුමාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝකය ප්‍රකාශන අවස්ථාවට එක් වෙන්න ඉතාමත් කනගාටුයි. මොකද එතුමා මා පුත්තරන් දිස්ත්‍රික්කේ නියෝජනය කරත් එතුමා කුරුණෑගල දිස්ත්‍රික්කේ නියෝජනය කරත් එතුමා මගේ උපදේශය බවට පත් වෙලා හිටියා. එතුමා දේශපාලනය ආරම්භ කරේ වයම 50 1988 එදා පැවිදිච්ච භීෂණ යුගයේ එතුමල්ලායි නොබියව ඒ දිස්ත්‍රික්කේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා 50 නියෝජනය කරලා ඉන් පස්සේ 1994 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉඳලා අඛණ්ඩව අවුරුදු 25ක් එතුමා මීයන තෙක් මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරා. එතුමාගේ ගුණාංග කතා කරන්න මම හිතන්නේ අපි 225ම කතා කරන්න ඕනේ. මොකද එතුමා මේ 225ගේ හොඳ මිත්‍රයෙක් බවට පත් වෙලා හිටියා. අපි සීබී රත්නායක අමාත්‍යතුමා කිව්වාගේ එතුමා වෙද මහත්තයෙක් බවට පත් වුණා. හැබැයි සෑම අවස්ථාවක එතුමා අපිත් එක්ක සාකච්ඡා කරලා ඒතුමාගේ දිස්ත්‍රික්කේ තියෙන ගැටලු සහ ප්‍රශ්න විතරක් නෙමෙයි අපේ ගැටලු පවා අපි එතුමා හරහා අපේ දේශපාලන ගම ශක්තිමත් කිරීම සඳහා අපි එතුමාත් එක්ක අපි සාකච්ඡා කරපු වාර අනන්තයි. මම හිතන්නේ එතුමා මිය යාම සමස්ත කුරුණෑ දිස්ත්‍රික්කේ පමණක් නෙමෙයි වයඹ පළාතටම එක ලොකු පාඩුවක් වෙලා තියෙනවා. මොකද අපි පුත්තලම දිස්ත්‍රික්කේ ගත්තාම මගේ ආසනේ ආනමොඩු මැතර කොට්ටාසේ මම එතුමා නොගිය ස්ථානයක් නැහැ සභාවිතුමනි. සෑම අවස්ථාවකදී එතුමා ආනමඩු වෙනුවෙන් ඒ දුස් අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන් එතුමා ජාතිය ගොඩනගේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට කුරුණෑගල දිස්ත්‍රික්කේ කරන සේම සේවාවක් ආනමඩු මැතර කොට්ටාසේටත් සමස්ත පුත්තලම දිස්ත්‍රික්කයට එතුමා කරා. ඒකේ ගෞරවය හැම අවස්ථාවකම ශාලින්ද දිසානායක ඒ අපේ නායකතුමාට ලැබෙනවා. පසුගිය කාසියම තුලත් ශ්‍රී ලංකා පූජන පෙරම හදද්දි එතුමා අපේ දිස්ත්‍රික්කයට සෑම අවස්ථාවක පක්ෂය වෙනුවෙන් පැමිණිලා පක්ෂය ශක්තිමත් කරන්නට එතුමා කටයුතු කරපු එක මහිත සමස්ත පුත්තන් දිස්ත්‍රික්කම ජනතාව දන්නෝ. ඒ වගේ එතුමා දක්ෂ කතිකයෙක් බවට පත් වුණා. එතුමා ඉතිහාසය පිළිබඳ විශේෂඥයෙක් වුණා. අනාගතය දකින විද්‍යාඥයෙක් වුණා. ඒ වගේම එතුමා යමක් ඒ මුවින් කතා කරා නම් ඒක සත්‍යයක්. සත්‍ය පිළිබඳ දැනගෙන සත්‍යයෙන් එතුමා කතා කළා. එතුමාගේ අභාවය මම හිතන්නේ මේ පාර්ලිමේන්තු පමණක් නෙමෙයි මංජුලා නැගිනේට පමණක් නෙමෙයි සමස්ත වයඹ පළාතටම අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අර ගොවිතැන කියද්දි මට මතකයි එතුමා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට එදා පාර්ලිමේන්තුවේ තිබුණ මේ ශ්‍රී ක්‍රමයේ හඳුන්වලා දීලා වස විශේෂ දොර කෘෂිකර්මාන්තයන් නගාසින එතුමා කටයුතු කරා. හැබැයි අවාසනාවකට ඒ ක්‍රමය අපිට ගෙනියන්න බැරුව ගියා. නමුත් මම හිතනවා ඒ ශ්‍රී ක්‍රමය නැවත මේ වැඩි අස්සන්නක් ලබා දුන්න ක්‍රමයේ ශාලින් දිසානායකතුමාගේ නිර්මාත්‍යය මම හිතන අපේ වගකීමක් තියෙනවා. අපි මේ ක්‍රමය එතුමා වෙනුවෙන් උපහාරයක් හැටියට නැවත සමස්ත ලංකාවේ කෘෂිකර්මාන්ත වෙනුවෙන් ඒ ශ්‍රී ක්‍රමය හඳුන්වලා දීලා එතුමා ඒ අපිට පෙන්වපු ඒ වැඩි අස්සන ලබා දී වැඩි පිළ අපි ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වගේම එතුමා දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි ළම අපි කතා වලින් ගොඩක් කියුණා එතුමා සෑම මේ අවසාන මොහොතේදී එතුමා හිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. එතුමා පක්ෂ වෙනුවෙන් විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සේවනල බවට පත් වුණා. අපි දැක්කා එතුමාගේ කතාවල්දී එතුමා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආර්ශයක් හැටියට ඔය මිත්‍රයෙක් හැටියට හිටියත් මම හිතන අවසාන මොහොතවත් එතුමාගේ ඒ අවසාන මොහොතවත් සමහර නායක ආවේ නැහැ. හැබැයි එතුමා සැලුන්නේ නැහැ මේ. එතුමා ඒ තමන්ගේ දේශපාලන ගමන මගේ ශක්තිමත් කරන්න දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් අත්වල් බැඳගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෙවනේ ඉඳලා ඒ නායකත්වයේ දුන්න කුරුණෑගල දිස්ත්‍රික්කයට මම හිතන අපි කොහොම කතා කරත් අපි අද දවස තුල කතා කරත් මම හිතන අපේ හදවත් වලින් මේ ශාලින් දිසානායක එන්නේ ෘතුහස්ත දේශපාලන අපේ නැති වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ කාල්සිමාතුල එතුමා දක්ෂ මල්ලව ප්‍රකා මල්ලව සූරෙක් වුණා. අවුරුදු 15ක් ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රිකට් සභාපතිවර ශාල සේවයක් කරලා තියෙනවා. ඒ වගේ ඒ සෑම අංශයෙන් එතුමා දක්ෂතා පෙන්නපු නායකයෙක්. මම හිතන්නේ අපි මොන දේ කතා කරත් අපි මොන දේ කිව්වත් අපේ වගකීමක් තියෙනවා ඒ දුරස්ත දේශපාලනඥයන්ගේ පෞල දිහා බලන්න. මම හිතන්නේ ඒකමද විපක්ෂය අපි විපක්ෂ මන්ත්‍රීන් හැටියට අපි විශේෂ ඉල්ලීමක් කරනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ඉදිරියේදී ඒ ශාලින්ද දිසානායක ඒ ගෙනිච්ච ඒ ව්‍යාපාර දේශපාලන ව්‍යාපාර රැක ගන්නට ඒ පවුලත් එක්ක සාකච්ඡා කරලා එතුමාට උපහාර කැඩියට අපේ යුතුකම් අපි ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අවසාන වශයෙන් අපි කොච්චර කතා කරත් අපි එතුමා නැවත අපිට ගන්න බෑ. හැබැයි අවසාන වශයෙන් මම කියන්න ඕනේ හොඳ මිත්‍රෙක්, හොඳ උපදේශකෙක්, හොඳ සහෝදරෙක්, හොඳ නායකයෙක් අපිට අහිමිව මම හිතන්නේ අපිට දරාගන්න බැරි වේදනාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් අද සාලි දිසානායක ඇමතුමා නැහැ. මේ පාර්ලිමේන්තුවේ නිහඬව පාර්ලිමේන්තුවේ සියලු දේම සංක්ෂිප්තව අහගෙන ඉඳලා ඒ පාර්ලිමේන්තුවේ කතාව කරන්න ගත්තා මහා විශාල කතාවක් ඒ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් කතා කරපු නායකයෙක් තමයි සාලි දිසානායක. ඒ නිසා අපේ වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුවේ උතුමා චාරිතුමාට පුද කරන්න. අවසාන වශයෙන් මේ අවස්ථාවේ පුත්තරන් දිස්ත්‍රික්කයේ ජනතාවගේ ශෝකය මංජුලා දිසානායක නැගිනියටත් දුවටත් ඒ පුතාටත් උදකරමින් මා ප්‍රාර්ථනා කරනවා සයන් දිසානායක මැතුමා පතන බෝධියකින් නිවස්වත්වය ප්‍රාර්ථනා කරමින් වානිදන් ස්තුති.
ඔනරබල් මහින්ද අමරවීර
රු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ හිතවත් සාලින්ද දිසානායක මැතුමා පිළිබඳව මේ ශෝකය ප්‍රකාශ වෙන අවස්ථාවේ බොහෝ කරුණු ඉදිරිපත් කළ හැකිව්වත් ඉදිරිපත් කරන්න තිබුණත් මම ඒ සඳහා අවස්ථාව කරගන්නේ නැහැ. මොකද මට පෙර කතා කර සියලුම අපේ මන්ත්‍රීවරුන් එතුමා පිළිබඳව ඉදාමත් හොඳින් කරුණු කාරණා රාශියක් කිව්වා. 1994 පාර්ලිමේන්තුවට එතුමා පත් වෙනකොට අපිටත් පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරු විදියට එන්න අවස්ථාව ලැබුණා. ඒ කාලින්දලා ඒ මුල් අවදීන්දලා අපි එක පරිසරයක ජීවත් වුණේ. මාදිවල මන්ත්‍රී නිවාසවල එක ළඟ නිවාසවල අපි වාසය කරේ. ඒ කාලය තුළදී ඒ ස්ථානවලදීත් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් අපේ මිත්‍රකම හිතවත්කම නෝඩුව තිබුණා. ඒ වගේම තමයි ඒ රජය තුළ කෙටි කාලයක් යනකොට යම් යම් අඩුපාඩු පේන්න ගන්නකොට මල්බෙරි කණ්ඩායම නිර්මාණය කරා. පවතින ආණ්ඩුවේ අඩුපාඩු පෙන්නලා දෙන කණ්ඩායම බවට මල්බෙරි කණ්ඩායම නිර්මාණය වුණා. ඒ මල්බෙරි කණ්ඩායමේ පතාක යෝධයෙක් විදියට සාලින්ද දිසානායක මැතිතුමා කටයුතු කරා. ඔහු තර්කානුකූලව තර්කාන්විතව කරුණු ඉදිරිපත් කරා. වගේම රජයේ යා යුතු මාර්ගය, අමාත්‍යවරු කටයුතු කරපු යුතු මාර්ගය පිළිබඳව මැනවින් කරුණු ඉදිරිපත් කර මන්ත්‍රීවරයෙක් තමයි ඒ වෙලාවේ සාලින්ද දිසානායක මැතිතුමා. ඒ වගේම එතුමා පාර්ලිමේන්තුවට එනකොට අපි දැනගෙන හිටියේ නෑ එතුමාගේ දක්ෂතා පිළිබඳව මුලින්. නමුත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කෙටි කාලයක් යනකොට අපි දැනගත්තා එතුමා දේශපාලන ශේෂ්ත්‍රයේ අපිට වඩා විශාල කැපකිරීමක් කරපු නායකයෙක් කියන එක පිළිබඳව. මොකද ජීවිත අවදානම් පවා තියාගෙන ඒ වෙලාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මැතිවරණවලට ඉදිරිපත් වෙනකොට, ඒ වගේ මහජන පක්ෂයේ කටයුතු කරන අවස්ථාවල් එතුමිය ආරක්ෂා කරමින්, ඒ පාක්ෂිකයන් ආරක්ෂා කරමින් කරපු කාර්යභාරය පිළිබඳව අපිට පසුව දැනගන්න ලැබුණා. ඒ වගේම එතුමා ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය සහ ඊට පෙර තිබුණු පළාත් සභා මැතිවරණයේදීත් ඒ ජනාධිපතිවරණයේදීත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් කර නායකයෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ බලයට පත් කර නායිකාව ඒ ආණ්ඩුව නිසිමකට යන්නේ නැති වෙනකොට තමයි මල්බෙරි කණ්ඩායම නිර්මාණය කරමින් ඔහු දැවැන්ත ක්‍රියාවලියකට යොමු වුණේ. රජය හරිමාවතකට යොමු කරන්න රට වෙනුවෙන් කටයුතු කිරීම පිළිබඳව එතුමා ඒ මැදිහත් වීම නෝඩුව කර බව අපි දන්නවා. ඒ වගේම මේ කාලය තුළදීම අපිට ඔහුව මුලින් අඳුර ගන්න ලැබුණේ ඉංජිනේරුවරයෙක් විදියට. නමුත් අපිට ඔහු ක්‍රමානුකූලව පෙන්වුවා ඔහු සියලු ශේෂ්ත්‍රවල විශේෂඥයෙක් කියලා. සෑම ශේෂ්ත්‍රයක් පිළිබඳවම ඔහුට මනා අවබෝධයක් තිබුණ බව අපිට කෙටි කලක් යනකොට වැටහුණා. ඔහු එක පැත්තකින් බැලුවොත් ක්‍රීඩකේ ක්‍රීඩා කරන්න ඒ වගේ ඒ දේවල් වලටත් ඔහු ඔගේ මැදිහත් වීම තිබුණා. අනිත් පැත්තෙන් හොඳ ගොවි මහත්මයෙක් ශ්‍රී ක්‍රමයට වී වගා කිරීම පිළිබඳව රටේ මතයක් නිර්මාණය වුණා. වසවිස නැති වගා පිළිබඳව අද කතා වෙන්නට පෙර පළවෙනියට මේ රටේ ඉතිහාසයේ ජේෂ්ඨෙක් නැත්තම් වැදගත් වගකීතු පුද්ගලයෙක් කතා කරා නම් වසවිස නැති ගොවිතැන පිළිබඳව සාලින්ද දිසානායක මැතිතුමා. ඕ තමන්ගේ කුමරෙන් ඒ කටයුත්ත කරලා තමන්ගේ ගමෙන් ඒ කටයුත්ත කරලා ආසනෙට ඒ කටයුත්ත ගෙනෙILLA නිකන් හිටියේ නෑ රට පුරා ඒ කටයුත්ත ගෙනිච්ච රට පුරාටම වට මේ කටයුත්ත ගෙනිච්ච එය මට මතකයි අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයකදීම ගිහිල්ලා ඔහු දේශන පැවැත්තුවා ඒ ගොවි මහතුරු ඊට පසුවත් ඔහුට දුරකථනයෙන් කතා කරන්න පටන් ගත්තා උපදෙස් ගත්තා ඒ වගේ මේ ප්‍රදේශයේ ඒක ක්‍රියාත්මක කරා ඒක සාර්ථක කරගත්තා නමුත් ඔහුට ඒ සඳහා සහයෝගයක් ඒ අමාත්‍යාංශ මට්ටමේ නිලධාරින්ගෙන් ලැබුණේ නැහැ. ඒ අය කිව්වේ මේක කරන්න බෑ මේක අසාර්ථකයි කියලා. නමුත් ඔහු උඩුගම් බලා පීනන නායකයෙක් විදිහට ඒ කටයුත්ත කරා. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ රජයේ කාලේ මං හිතන්නේ එතුමා ඒ ආරම්භ කරපු වැඩපිළිවෙල අඩුමාෂින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යකමවත් එතුමාට තිබුණා නම් මං හිතන්නේ ලොකු ප්‍රගතියක් අද වෙනකොට මේ රටේ අත් කරගන්න පුළුවන් වෙනවා. මේ පරිසර විනාශය වසවිස ගොවිතැන එවගේම මේ අධික පොහොර භාවිතය මේ සියලු ප්‍රශ්න වලින් මුදව ගන්න වී ගොවියා විතරක් නෙවෙයි අනිත් ගොවියා මුදව ගන්නත් ඔහුට අවස්ථාව ලැබෙනවා ඔහුට ඒ වගකීමක් ලැබුණා නම් නමුත් අවාසනාවට ඔහුට ඒ අවස්ථාවන් කෘෂිකර්මයේ සම්බන්ධව ඔහුට නිසි ආකාරයේ බලයක් නොතිබුණත් ඒ ලැබුණු අමාත්‍යාංශ වලින් ඉතාමත් ඵලදායි විදියට කටයුතු කරන්න ඔහු අමතක කරේ නැහැ ජාතිය ගොඩනැගීමේ අමාත්‍යවරයෙක් ඒ වගේම පොල් සංවර්ධන අමාත්‍යවරයා විදියට මට මතකයි ඔහුගේ අමාත්‍යාංශයට අපි ගියාම සම්පූර්ණ පොල් ආශ්‍රිත නිෂ්පාදන තමයි අමාත්‍යාංශ විවිධ තැන්වල තිබුණේ. ඔහු තමයි කිව්වේ තැඹිලි වතුර පිටරට යවන්න පුළුවන්, පොල් වතුර යවන්න පුළුවන්, කුරුම්බ වතුර යවලා සල්ලි ගේන්න පුළුවන් කියලා ඒ මතය නිර්මාණය කරේ ඔහු. දැන් අද ඒ වෙනුවෙන් විශේෂ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් එනවා. ඒ වගේම ඉවත දාන කොහු බත් වලින් ඒ අපද්‍රව්‍ය වලින් ගඩොලක් නිර්මාණය කිරීම පිළිබඳව ඔහු විශේෂ අවධානය යොමු කරලා තිබුණේ ඒ පිළිබඳව කටයුතු කරා. දැන් ඒ තුලින් විශාල ආදායමක් ඔහු ලබා ගන්න බව මේ රටට විදේශ විනිමයක් ගේන බව අපි සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේම තමයි ඔහු ඉන්පසුව දේශීය වෛද්‍ය විද්‍යා පිළිබඳ නැත්නම් අපේ ආයුර්වේද කටයුතු පිළිබඳව දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විදියට ඔහු කටයුතු කරා. ඒ කාලය තුලත් ඒ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් විදියට කටයුතු කරන්න ඔහු අමතක කරේ නැහැ. ඒ පිළිබඳ විශාල කාර්යභාරයකට ඔහු දායකත්වයේ දැක්වුවා. ඒ වගේම මේ ශේෂ්ත්‍රයට අලුතෙන් පංචකර්මයේ පිළිබඳව ඒ වගේම එහි ඇති ගුණ පිළිබඳව මේ රට තුල පමණක් නෙමේ ජාත්‍යන්තරවත් ප්‍රචලිත කරන්න ඔහු කටයුතු කරා. වගේම ඒ ඔහුට තිබුණු සම්බන්ධතා මත ජාත්‍යන්තරයේ තිබුණු සම්බන්ධතා මත ඔහු විශාල කාර්යභාරයක් කර බව අපි සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ජපානයත් එක්ක ඔහුට තිබුණ සම්බන්ධතාවයක් ඒ තුලින් විශාල මේ තාක්ෂණයේ හුමාරු කර ගැනීමක් ඒ කාලය තුල සිදුවුණු බවත් සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේම මම අවසාන වශයෙන් නමක් කියන්න කැමතියි. අපේ දේශපාලඥයන්ට අපේ අමාත්‍යවරුන්ට චෝදනා එල්ල වෙන්නේ රට තුලින් ඇමතිකම් කරනකොට වංචා දූෂණ වලට සම්බන්ධයි. වංචා දූෂණ වලින් හම්බ කරගත්තු දේවල් පිළිබඳව තමයි ගොඩක් දේශපාලඥයන් පිළිබඳව කතා වෙන්නේ. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ 225ටමත් කීප දෙනෙක් කරන කාර්යයන් නිසා චෝදනා එල්ල වෙන්නේ. නමුත් සාලෙන්ද දිසානායක මැතිතුමා මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඒ වගේම කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කර අවධිය තුල කිසිදු අවස්ථාවක චෝදනාවකට ලක් නොවන ආකාරයට වංචාවකට දූෂණයකට හවුල් නොවි කටයුතු කරපු දේශපාලඥයෙක් විදිහට මේ රටේ ඉතිහාසගත වෙනවා. ඒ කාල පරිච්ඡේදය තුල ඔහුට කිසිදු චෝදනාවක් ඇති නොවන ආකාරයට ඔහු කටයුතු කරන්න වග බලාගත්තා. වගේම පිරිසුදු දේශපාලඥයෙක් විදිහට ඔහු කටයුතු කරා. අද අවුරුදු 20 ගණනක් පාර්ලිමේන්තුවේ ඉඳලා 25ක් විතර ඒ වගේම පළාත් සභාවේ ඉඳලා දේශපාලන ශිෂ්ටයේ ඉහළම නායකින් එක්ක සම්බන්ධකම් තිබුණත් ඔහුගේ ගත කර සරල ජීවිතයේ ඒ ආකාරයෙන්ම තමයි සියලු අවස්ථාවන්වලදී ගත කරේ. අද වෙනකොට මා දන්නා තරමින් ඔහු හම්බ කරපු දෙයක් තියෙනවා නම් ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව සහ රටේ ජනතාව තමයි ඔහු හම්බ කරලා තියෙන්නේ. මහා ධනස්කන්ධයක හිමිකරුවෙක් නෙවෙයි. පරම්පරාවෙන් යම් බූදලයක් තිබුණා නම් ඒ දේවල් හැරුණකොට යමක් දේශපාලන වශයෙන් ගොඩනගා ගන්න බැරි වුණත් ඔහු ඉතාමත් කීර්තිමත් නායකයෙක්, ආදර්ශමත් නායකයෙක්. ඒ දරුවන්ට තමන්ගේ පියා ඒ ගත කළ කාලේ ඒ දේශපාලඥයෙක් විදිහට කටයුතු කරපු ආකාරය පිළිබඳව අනාගතයේදීවත් සතුටු වෙන්න පුළුවන් ආකාරයට නැත්නම් සිහිපත් කරන හැම අවස්ථාවකම පිරිසුදු දේශපාලඥයෙක් විදියට සාලින්ද දිසානායක මැතිතුමා හඳුන්වන්න පුළුවන් වීම ඉතාමත් වැදගත්. ඒ වගේම ඔහුට ඡන්දය පාවිච්චි කර ඡන්දදායකයන්ට ඔහු අගෞරවයක් කරේ නැහැ. වංචාවලට දූෂණවලට මැරකම්වලට ඔහුට කොයිතරම් අවස්ථාව තිබුණත් ඒවට යෙදෙන්නේ නැතුව තමන් බලයට පත් කර ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරපු නායකයෙක් කියන එකත් සඳහන් කරමින් අවසාන වශයෙන් දැන් එතුමාගෙන් පසුව එතුමාගේ මැතිනිය මංජුලා දිසානායක මැතිනිය පසුගිය කාලයේ පුරාවටම එතුමාගේ දේශපාලන ශ්‍රේෂ්ඨයට මහා යෝධ ශක්තියක් වුණා. ඒ එතුමාගේ පසුපස ඉඳිමින් ඒ කාර්යයන් වලට දැවැන්ත සහයෝගයක් ලබා දුන්නා. ඉන්පසු එතුමිය පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදියට කටයුතු කරා. සාලින්දගෙන් නතර වුණු මේ දේශපාලනයේ ඉදිරියට ගෙනියන්න එතුමිය කටයුතු කරයි කියන විශ්වාසය පළ කරමින් ඒ වගේම එතුමියටත් මංජුලා දිසානායක මැතිනියටත් ඒ වගේම ආදරණීය දුවටත් පුතාටත් අපේ ශෝකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියට පිරිනමන ගමන් අවසාන වශයෙන් අපි කවුරුත් ප්‍රාර්ථනා කරන අජනාමර වූ නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මාඩිනුව ස්තුති.
ඔනරබල් බන්දුල ගුණවර්ධන.
ගරු මුලසනරුඩ මන්ත්‍රීතුමනි, අපේ සහෝදර කල්යාණ මිත්‍ර සාලින්ද දිසානායක ගරු මන්ත්‍රීතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරන මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් වචන කීපයක් එකතු කරන්න අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මීට වසර 30කට පෙර 1989 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නටත් කලින් සාලින්ද දිසානායක නැමැති පොපියන චමත්කාරයෙන් යුත් භද්‍ර යෞවනයේ ඉන්න තරුණේ මට මුණ ගැසුණා. ඒට හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට පැවති තත්ත්වයන් තුළ ටීබී ඉලංගරත්න මැතිතුමත් විජය කුමාරතුංගයන් සහ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියලා මහජන පක්ෂයේ නමින් දම්පාටින් යුත් පක්ෂයක් ආරම්භ කළා. ඒ අවස්ථාවේදී මහජන එක්සත් පෙරමුණේ තරුණ සමිතියේ සභාපතිවරයා වශයෙන් මටත් ඒ වමේ ව්‍යාපාරයේ ප්‍රගතිශීලී ව්‍යාපාරයේ අලුත් හැඩගැස්මවල් සඳහා වෙන සාකච්ඡාවලදී තමයි අපේ සාලින්ද දිසානායක මැතිතුමා හඳුනගන්නට ලැබුණේ. පසුව 1980 ගණන් වන විට ලාංකීය දේශපාලනයේ ඉතාම අඳුරුතම ඝාතන සංස්කෘතියක්, සුදුවෑන් සංස්කෘතියක්, කහබලල්ලු රතු බලල්ලු සංස්කෘතියක්, මිනී මරණ සංස්කෘතිය ලංකාව තුළ ආරම්භ වුණා. එහිදී මේ සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයටත් දේශපාලනයේ විවිධ මතධරණ අයගේ මතවාදවලට විරුද්ධවත් ඉතා විශාල භීෂණයක් රටේ සිද්ධ වුණා. තරුණයන් මිනිසුන් තොග වශයෙන් සිල්ලරට නෙමේ තොග වශයෙන් මරලා මිනී කඳු පිටින් ටයර් සෑයවල දැවෙන්න පටන් ගත්තා. තරුණෙක් නිදා ඉන්න ගෙවල් වලට සුදුවෑන් සංස්කෘතියේ වෑන් රථ ඇවිල්ලා අරන් යනවා යනවාමයි ආපහු ආවේ නැහැ හුඟ දෙනෙක්. රිචඩ් සොයිස වගේ මහා මාධ්‍යවේදීන් ගෙනිහිල්ලා මරලා රාජ්‍ය හෙලිකොප්ටරෙන් මූදට දාලා ගල් ගැලවිලා මිනි ගොඩ ගහගෙන එන විදියට තමයි මිනි මරණ සංස්කෘතිය ක්‍රියාත්මක වුණේ. ඒ කාලේ තමන් අදහන දේශපාලනයට විරුද්ධ මතධරණ අයට තිබුණ නියමයේ තමයි හොර පාර්ලිමේන්තුව වර්ජනය කරව, පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන අයට දඬුවම මරණයයි, මරණවා විතරක් නෙමේ ඡන්දෙ දෙන්න යන පළවෙනි පස් දෙනාත් මරණවා පමණක් නොවේ මිනිය ධනිස්සෙන් පහලට දාලා වලලන්ට කියලා නියම කළා. මේ භීෂණ යුගයේදී මනුස්සකම ධනිස්සෙන් පහලට වැටුණා. ලංකා ඉතිහාසයේ මේ තරම් ලේවලින් ලියවෙච්ච යුගයක් තිබුණේ නැහැ. ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ හා දේශප්‍රේමීන් විසින් එලව එලව සාලිය දිසානායක කඳවුරට ගහද්දී ඔහු ඉතාම නිර්භීතව ඒ භීෂණයට මුහුණ දීම සඳහා තමන්ගේ පාක්ෂිකයන් හා තමන් අදහන දේශපාලනය වෙනුවෙන් සිටි අය රැකගැනීම සඳහා අනූපමේ දායකත්වය සපයපු නිර්භීත තරුණ දේශපාලනඥයෙක් ලෙස තමයි ඔවුන්ගේ දේශපාලන භූමිකාව ආරම්භ වෙන්නේ. ඒ නිසා ඒ ප්‍රදේශවල මිනිය උස්සන්න එපා කියලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ දහස් ගණන් මරා දානකොට උස්සන්න එපා කියපු මිනිය ඔසවගෙන ගිහිල්ලා අපේ සංස්කෘතිය අනුව සෑම මිනිසෙකුටම ගෞරවාන්විත මරණයක් හිමි කර දීම සඳහා මැදිහත් වෙච්ච ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙක් ලෙස තමයි එතුමාට අපි ගෞරව කරන්නේ. දෙවනුව ඔහු වමේ ව්‍යාපාරයේ හිටපු, ප්‍රගතිශීලී ව්‍යාපාරයේ හිටපු බුද්ධිමත් තරුණ දේශපාලනඥයෙක්. විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණය, විද්‍යාව, පර්යේෂණ යනාදිය පිළිබඳ මහා විශාල දැනුම් සම්භාරයක් අන්තර්විඥාණයෙන් එකතු කරගත්ත අයෙක් ලෙස ඔහු අපේ රටේ මහා පොළොව අඳුනගෙන එහි සම්ප්‍රදායික නිෂ්පාදන පිළිබඳ සුළුමුළු හොයාගෙන ගිය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පර්යේෂකයේ හොඳ ගොවියෙක්. මට මතකයි එතුමා ගොවි සමාගමක් පිහිටවල ඒ සමාගමේ සම්ප්‍රදායික වී වර්ග වගා කළ පච්ච පෙරුමාල්, සුවන් දැල්, හීන් මේ හීනැටි හාල් වැනි විවිධ වර්ගයේ සාල් වර්ග නිෂ්පාදනය කරලා ඒවා මේ වෙළඳපොලේ අලෙවි කිරීම සඳහා මම වෙළඳ අමාත්‍යවරයා වශයෙන් සිටියේදී ආර්ථික මධ්‍යස්ථානවල ඒ ගොවි සමාගමට වෙනම මේ අලෙවි කුටියක් වෙන් කරගත්තා. ඉතාම අමාරුවෙන් තමයි ඒ සඳහා ඔහු මුදල් යෙදුවේ. මං හිතන්නේ ඒ සමාගමේ ණයතුරුස්වලට, ඒ සමාගමේ ඔහු කරන්න හදපු දෙයට ප්‍රමාණවත් අනුග්‍රහයක් රාජ්‍යයට ලබා දීමට නොහැකි වීම නිසා ඔහුට ණය වෙන්න සිද්ධ වුණා. ඒ පිළිබඳ මූල්‍ය අර්බුද වලටත් මූණ දෙමින් ඔහු මේ රටේ හෙළ වසවිසෙන් තොර ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා අනූපමේ දායකත්වයක් සපයපු කෙනෙක් ලෙසත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ හෙළ මහා ගොවියෙකුට හිමි ගෞරවයක් එතුමාට හිමි වෙනවා. තෙවනුව එතුමා පර්යේෂකයෙක්. එතුමා හැම වෙලෙම හිතනවාට වඩා වැඩිපුර යමක් හිතපු, පෙනෙනවාට වඩා වැඩිපුර යමක් දැකපු දේශපාලනඥයෙක්. ඒ නිසා මගේ ළඟ පසුගිය කාල පරිච්ඡේදය තුළ ඉඳගෙන හිටියා. අපි ලෝකයේ අලුතෙන් විශාල ඉල්ලුමක් තිබෙනවා පොල් වතුරවලට 100% එනර්ජි ඩ්‍රින්ක් කියලා. අද ඇමරිකා එක්සත් ජනපදයේ, එක්සත් රාජධානිය වගේ රටවල්වල විශාල ලෙස පොල් වතුරවලට ඉල්ලුමක් තියෙනවා. පොල් වතුර කෑන් කරලා තායිලන්තයේ, මැලේසියාව වගේ රටවල් විදේශීය වෙළඳපොළට යවනවා. මේ තත්ත්වය පිළිබඳ ඒ රටේ තියෙන සාම්පල් ගෙනල්ලා මම සාලින්ද දිසානායකයන්ට බාර දුන්නා. ඔහු ඒ සඳහා පර්යේෂණයක් කරලා මට මේ බොහෝ කලක් තබාගත හැකි ලෙස පොල් වතුර අපනයනය කිරීම සඳහා වෙන බෝතල තුනක් හදලා මට බීලා බලන්ට කියලා ඉවරලා ලබලා දීලා තිබුණා. ඒ නිසා ඔහු හොඳ පර්යේෂකයේ. ඔහු අපේ රටේ අපනයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අලුත් වෙළඳ පොළවල් හොයා ගැනීම සඳහා බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන් ප්‍රඥෙක් නැතිවීම පිළිබඳ පාඩුවක් අපිට දැනෙනවා. ඒ වගේම ඔහු හොඳම වෛද්‍යවරයෙක්. මට වෛද්‍යවරයෙක් වෛද්‍ය විශේෂඥ මහාචාර්යතුමෙක් සඳහන් කළා. පැටිලිව තියෙනවා. ඒ සඳහා මේකට ඉංග්‍රීසි බෙහෙත් ක්‍රමයක් නැහැ, ටැබ්ලට් එකක් දෙන්නම් කියලා. සාලින්දයන්ට මම කියපු අවස්ථාවේදී ඔහු මට කීවා, පිස්සු කරන්න එපා, මම හීනැටි හාල් ගෙනහල්ලා දෙන්නම් කියලා. ඔහු කුරුණෑගල ඉඳන් ඔහුගේ රටෙන් මට ඒ බෙහෙත් හීනැටි කියන සහල් වර්ගය ගෙනහල්ලා දුන්නා. ඔහු මට උපදෙසක් දුන්නා, සති දෙකක් යකිනාරන් එක්ක උදේ පාන්දරට කැඳ බොන්න, ඊළඟ සති දෙක හීන් බෝමිටියත් එක්ක ඒ සහල් දාලා කැඳ බොන්න කියලා. ඉතින් මම හරියට මාසයක් ඔහුගේ උපදෙස් අනුව, මගේ වෛද්‍ය විශේෂඥ සාලින්ද දිසානායකයන්ගේ උපදෙස් අනුව හීන් බෝවිටියයි යකිනාරණුයි සමග ඔහුගේ සහලුත් එක්ක කැඳ බීවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මම පැටිලිව වලින් තොර නිරෝගී මිනිහෙක් බවට පත් වුණා. ඒ නිසා මගේ වෛද්‍යාචාර්යවරයාගේ අභාවය සම්බන්ධයෙන් මම බෙහෙවින් කනගාටුවට පත් වෙනවා. මෙවැනි දේ පිළිබඳ මම හිතන්නේ ඔහු සතුව තිබුණ දැනුම දේශීය වෛද්‍ය අමාත්‍යවරයෙක් ලෙස, කෘෂිකර්ම අමාත්‍යවරයෙක් ලෙස මේ රටේ දේශපාලනඥයන් හා අපිට ජාතියට රටට ඔහුගේ නිසි ප්‍රයෝජනය ලබා ගන්න පුළුවන් වුණාද කියන ප්‍රශ්නය මගේ ළඟ තිබෙනවා. ඔහුගේ විශේෂත්වය තමයි බොහෝ දේශපාලනඥයෝ මෑත ඉතිහාසයේ ලංකාවේ ඉතාම මූණට විශාල ලෙංගතුකමක් දක්වනවා. දැක්කහම සමහර අය මේ බදාගන්නවා, බඩ ඉඹිනවා වගේ පේන්නේ බදාගන්නකොට. හැබැයි ගෙදර ගිහිල්ලා බැරිවහම තමයි පේන්නේ බුරිය විකලා තියෙනවායි කියලා. එවැනි දේශපාලනඥයන් ඉන්න යුගයක සාලින්ද දිසානායකයන් කියන්නේ ඉතාම මානව දයාවෙන් පිරුණ තමුන්ගේ සහෝදර මන්ත්‍රීවරු සියලු දෙනාට ගෞරවාන්විත සෙනෙහසක් හදවත තුල තියෙන මන්ත්‍රීවරයෙක් ලෙස තමයි මම එතුමව අඳුනගෙන තියෙන්නේ. එතුමා ඒ බව මේ මට එතුමගේ මංජුලා දිසානායක මැතිණිය කිව්වා. සමහර මන්ත්‍රීවරුන්ට ඉල්ලපු බෙහෙත් හිණටි සහල් එතුමා මේ මරණාසන්න අවස්ථාවෙත් අනිත් මන්ත්‍රීවරුන්ට ගෙනීම සඳහා තමන්ගේ රටේ මේ කොටස් කළා තිබුණායි කියලා, ගබඩා කරලා තිබුණායි කියලා. දැන් එහෙම මන්ත්‍රීවරු කී දෙනෙක් අපේ 225 ඉන්නවද කියලා හැව්වොත් මට නම් එහෙම හිතාගන්න අමාරුයි. එවැනි මානව දයාවෙන් පිරිච්ච මන්ත්‍රීවරයෙක් තමන්ගේ ජනතා සේවය වෙනුවෙන් කැපවෙලා මන්ත්‍රීවරයෙක් වශයෙන්, නියෝජ්‍ය ඇමතිවරයෙක් වශයෙන්, කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් ඉඳලා වංචාව, හොරකම, දූෂණය, අක්‍රමිකතාවයේ කොමිස් කියන දේවල් පිළිබඳ කිසිම දවසක චෝදනාවක් ලබන්නේ නැතුව මේ ආණ්ඩුව යටතේ චෝදනා ලැබුවේ නැත්නම් ඉතින් ඒක මහා විස්මිත දෙයක්. මොකද එලව එලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහර දුන්න රජයක් ලෙස මේ එවැනි පහර කෑමකට චෝදනාවකට අවලාදයකට ලක් නොවි ගෞරවාන්විත දේශපාලනඥයෙක් ලෙස, ගෞරවාන්විත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් එතුමාගේ ආදරණීය බිරිඳ වන පළාත් සභාවේ හිටපු මන්ත්‍රීණී මංජුලා දිසානායක මැතිණියට ගෞරවාන්විත ස්වාම් පුරුෂයෙක් පිළිබඳවත්, එතුමාගේ දරු දෙදෙනාට ඉතාම රටට ණය නැති ජාතික මෙහෙවරේ යෙදුණු හොඳ තාත්ත කෙනෙක් පිළිබඳවත් සදා අනුස්මරණයක් තිබෙන අතර ඒ දරුවන්ගේ හා බිරිඳගේ යුතුකම වෙන්නේ සාලින්ද දිසානායකයන් හඬක් නැගිය හැකි ජනතාව වෙනුවෙන් කළ සේවය තවදුරටත් කරන්න ලෙස ඉල්ලා සිටිමින් අපේ සහෝදර සාලින්ද දිසානායකයන්ට සදා නිසංසල නිවන් සුව ලැබේවායි පතමින් මගේ වචන කීපය අවසන් කරනවා.
ඔනරබල් ආසු මාරසිංහ
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ මොහොතේ අභහප්‍රාප්ත ගරු සාලින්ද දිසානායක මහතා වෙනුවෙන් මමත් ශෝක ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුමයි. මොකද ඒ සම්බන්ධයෙන් සාලින්ද දිසානායක මැතිතුමා අමාත්‍යවරයෙක් සහ හොඳ මිත්‍රයෙක් හැටියට අපිත් සමග සම්බන්ධ වුණ කාරණා සිහිපත් කළ යුතු නිසා. සාලින්ද දිසානායක මැතිතුමා ගැන මම මුලින්ම දැනගන්නේ අපි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාරවල සම්බන්ධ වෙලා ඉන්න කාලේ. එතකොට මම කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාරවල සම්බන්ධ වෙලා ඉන්නකොට සාලින්ද දිසානායක මහත්මයා මොරටු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ශිෂ්‍ය සංගම්වල කරපු වැඩ ගැන අපි සාකච්ඡා කරා. එතකොට තමයි මේ සාලින්ද දිසානායක කියන නම ගැන අපි දැනුවත් වුණේ. ඒක එහෙම වෙලා මමත් විශ්වවිද්‍යාලයෙන් අයින් වෙලා උසස් අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට ගියා. ඒ ජපානයට ගිහිල්ලා ඉන්න අවස්ථාවක මට මතක හැටියට 2004 වකවානුවේ සාලින්ද දිසානායක මැතිතුමා අපිට ජපානයේදී හම්බ වෙනවා. ඒ ජපානයේදී හම්බුණාම එතුමා විශේෂ උනන්දුවක් ගත්තා ආයුර්වේදය ප්‍රචලිත කරන්න. මට මතකයි එක්තරා අවස්ථාවක ජපානයේ පැවැත්වුණු ශ්‍රී ලංකා ෆෙස්ටිවල් එකට එතුමා විශේෂයෙන්ම පැමිණියා. එතුමා එතෙන්ට ඇවිල්ලා ආයුර්වේදය ප්‍රචලිත කරන්න සංචාරක කර්මාන්තයත් එක්ක බන්දුලුගුණවර්ධන මන්ත්‍රීතුමා කිව්වා වගේ අර මට මතකයි ඒ එතුමා විසින්ම ගෙනාපු දේශීය කැඳ වර්ග ගැන ප්‍රචලිත කරා. මට ඉතාමත් හොඳ මතකයක් තියෙනවා. ඒත් එක්ක තමයි ඒ සම්බන්ධතා එක්ක අපි එතුමත් එක්ක සම්බන්ධතා පැවැත්තුවා. මට මතක් වෙනවා මටත් අවස්ථාවක් තිබුණා එතුමත් එක්ක සමහර පරිශන අවස්ථා එතුමා හොයන දේවල් සම්බන්ධයෙන් උදව් කරන්න. එකක් තමයි ජපානයේ ආයුර්වේදයේ ගැන පරිශන කරන විශ්වවිද්‍යාලයක් තියෙනවා තොයාමා විශ්වවිද්‍යාලය. ඒ තොයාමා විශ්වවිද්‍යාලයත් එක්ක ඒ සම්බන්ධතා ඇති කරනකොට ඒකට අවශ්‍ය පරිසරය හදලා දෙන්න හැකියාව ලැබුණා. ශාලින්ද දිසානායක ඇමතිතුමාට දේශීය වෛද්‍ය ඇමතිවරයා හැටියට ඉන්න කාලේ මම 2015 පාර්ලිමේන්තුවට ආවහම මට එතුමා මුලින්ම හම්බුන වෙලාවේ අත් දෙක මල්ලගෙන බොහොම සහෝදරත්වයෙන් ඒ ජපානයේදී හම්බුන අතීත මතකය ඉතාමත් ආදරණීය විදිහට මතක් කරා. මම හිතන්නේ එතුමා හොඳ මිත්‍රයෙක් වුණා අපිට. මොකද එතුමාට එක දවසක් හරි හම්බෙලා තියෙන එක දවසක් හරි සහෝදරත්වයෙන් උදව් කරපු කෙනෙක්ට අමතකුනේ නැහැ. ඒ නිසා තමයි අපි දැක්කේ එතුමාගේ කාරුණික හදවත. ඒ වගේම එතුමා කරපු කාර්යයන් මතක් කරන්න ඕන දේශීය වෛද්‍ය ඇමතිවරයා හැටියට විශාල සේවයක් කරා දේශීය වෛද්‍ය ක්‍රමයට සහ දේශීය වෛද්‍ය විද්‍යාවට. විශේෂයෙන් සුවිශේෂත්වය වන්නේ එතුමා දේශීය වෛද්‍ය වෙනුවෙන් පත් වුණ කැබිනට් ඇමතිවරයා. ඒ කැබිනට් ඇමතිවරයා හැටියට එතුමා ආයුර්වේද පනත සහ ආයුර්වේද සේවා ව්‍යවස්ථාව වෙනුවෙන් සෑහෙන්න කටයුතු කරලා ඒ අවශ්‍ය කාරණා අලුතෙන් ඇති කරලා ආයුර්වේද පනතයි ආයුර්වේද සේවා ව්‍යවස්ථාවයි සම්බන්ධයෙන් එතුමා කළ උපරිම කාර්යය කළා. ඒ වගේම තමයි මට මතකයි එතුමා වකුගඩු රෝගයේ සම්බන්ධයෙන් මෙදවච්චියේ ඒ සඳහාම රෝහලක් පටන් ගත්තා මේ දේශීය වෛද්‍යවරුන් එකතු කරගෙන. ඒ වගේම මිහින්තලේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පාරම්පරික රෝහල ඇති කරන්න එතුමා කටයුතු කළා. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කිව්වා වගේ එතුමා අර කාබනික වගාව එතුමා කිව්වේ ආයුර්වේද ඇතුළේදී ශ්‍රී වගාව. ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකික හැටිය අපිට කරන වගාව ශ්‍රී වගාව හැටියට ප්‍රචලිත කරන්න විශාල කාර්යයක් ඉදු කරා. මම ජපානයේ එතුමා හම්බුනහම අපෙන් දැක්ක එක ලක්ෂණයක් තමයි තාක්ෂණික ක්‍රමවේදයන් සහ ඒ අලුත් යෝජනා ගැන සාකච්ඡා කරනකොට එතුමාට ඒ දේවල් ගැන අවබෝධ කරගැනීමේ පරිණත බුද්ධියක් තිබුණා. මම දුටුවේ අපි දන්න විදිහට එතුමා රසායන විද්‍යා ඉංජිනේරුවරයෙක්, ඒ සම්බන්ධ ප්‍රවීණයෙක්, මොරටු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු. ඒ හරහා එතුමාට තිබුණ හොඳ ඇනලිටිකල් ස්කිල් එකක්. යම් කිසි දෙයක් ගැන සාමාන්‍යයෙන් අපි මන්ත්‍රීවරුන්ට කිව්වොත් සමහර මන්ත්‍රීවරුන්ට කිව්වහම අර දන්නා වගේ ඔළුව වනනවා. හිතාගෙන අපි හිතන් ඉන්නේ දන්නා කියලා බැලුවහම දන්නේ නැහැ. හැබැයි එතුමා එහෙම කෙනෙක් නෙමෙයි. එතුමා නැවත ප්‍රශ්න අහන්න ඒ තාක්ෂණික දැනුම් සම්බන්ධයෙන් නැවත නැවත ප්‍රශ්න අහන තීක්ෂණ බුද්ධියක් තිබුණා. මම දැක්කා ඒක එතුමාගේ ඒ අපි ජපානයේ යම් යම් විශ්වවිද්‍යාලවල විශ්වවිද්‍යාල මහාචාර්යවරුත් එක්ක ඉන්නකොට අපි තිරෝ විශ්වවිද්‍යාලවල ඉන්නකොට එතුමා ඒ සාකච්ඡා කරපු ආකාරය දැක්කා. ඒ නිසා ශාලින්ද දිසානායක හිටපු ඇමතිතුමා නැත්නම් අපේ සහෝදර මන්ත්‍රීතුමා මම හිතන්නේ ලංකාවේ මන්ත්‍රීවරු හැටියට ඉන්න සිටියුතුම මන්ත්‍රීවරයෙක් හැටියට තමයි අපි දැක්කේ. පසුගිය දවස්වල එතුමා යම් යම් අසනීපවල ඉන්න වෙලාවෙත් නමුත් එතුමා කතා කරේ මේ රටේ තාක්ෂණයේ පැත්තෙන් නැත්නම් දේශීය වෛද්‍ය ක්‍රමය ගැනත් සාකච්ඡා කරා අපි හම්බුණ හැම අවස්ථාවෙම. එතුමා කාබනික පොහොර ගැන කතා කරා, අර ශ්‍රී වගාව නැත්නම් කාබනික කෘෂිකාර්මාන්තය ගැන කතා කරා. ඒ වගේම මතක් කරලා දෙන්න ඕන විශේෂයෙන් ආයුර්වේද අමාත්‍යාංශයේ ඉන්නකොට පර්යේෂණ සඳහා විශේෂ උනන්දුවක් අරගෙන නාවින්න පර්යේෂණ ආයතනයේ සහ විශේෂයෙන් ප්‍රාදේශීය ආයුර්වේද රෝහල් තුල මම මොහොතකට කලින් කතා කරලා ඇහුවා මේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගෙන්. එතුමාලා පැහැදිලිව කියපු දෙයක් තමයි එතුමාගේ ඉන්න කාලේ ඒ ආරම්භ කරපු ආයුර්වේද පර්යේෂණ ක්‍රම නිසා තමයි අර ප්‍රාදේශීය ආයුර්වේද රෝහල්වල ඉන්න පත්වන ඒ ප්‍රාදේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් ලැබුණේ පර්යේෂණ කරන්න යොමු වෙන්න. ඒක බොහොම කෘතවේදීව දැන්ටත් ඉන්න ආයුර්වේද වෛද්‍යවරු සිහිපත් කරනවා. ඒ නිසා මේ වෙලාවේ මසාලින්ද දිසානායක මන්ත්‍රීතුමාව බොහොම හිතමිත්‍රයෙක් හැටියට, ඒ වගේම අපේ වැඩිහිටි මන්ත්‍රීවරයෙක් කැමැතිවරයෙක් හැටියට කෘතවේදීව සිහිපත් කරනවා. අපි සිංහල බෞද්ධය හැටියට මම එතුමාට ඒ බලාපොරොත්තු වන නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමාගේ වියෝවෙන් ශෝකයට පත් වෙලා ඉන්න මංජුලා දිසානායක මැතිණිය සහ දූ දරුවන් ඇතුළු පවුලේ සියලුම දෙනාට අපගේ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම මම විශ්වාස කරනවා මංජුලා දිසානායක මැතිණියට ඊළඟ පාර්ලිමේන්තුවේදී, අපි ඊළඟ පාර්ලිමේන්තුවේ හිටියොත් නැවත ඒ සාලින්ද දිසානායක මන්ත්‍රීතුමා කරපු කාර්යභාරය ඉදිරියේදීත් කරන්න ඒ සාලින් දිසානායක මන්ත්‍රීතුමාගේ අඩුව පුරවන්න හැකියාව ලැබේ කියලා අවසාන වශයෙන් පවුලේ සියලු දෙනාටම ශෝකය ප්‍රකාශ කරමින් මම මගේ කතාව අවසන් කරනවා.